ඔබතුමාට විනාඩි 26ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි, අපිට දවස් 3කට දෙන එක කතාවයි. ඒකට විනාඩි 30ක් කාලයක් වෙන් වෙලා තිබුණා. උදේ අපි කිසි බාධාවක් කරේ නැහැ. විපක්ෂ නායකවරයා පැය දෙකකට ආසන්න කාලයක් මේ සභාව එහෙට මෙහෙට කෝලම් කරමින් හිටියා. අපේ කාලෙන් අඩු කරන්න එපා. දැන් සමස්ත කාලය අපිට දෙන්න. ඒ විතරක් නෙවෙයි දිවා විවේකයක්. ඔව්. මොකද අපි මේ දවස් 3ටම එක කතාවයි කරන්නේ. ඔව්. එඳ අඩු කරන්න එපා. සා දිවා විවාහකෙත් නැත්නම් තව අමතර කාලෙකුත් දෙන්න ඉතර. ඔව්. ගරු මූලාසනයේ සභාපතිතුමනි,
විනාඩි 30ක් දෙන්න.
ඔව්. ගරු මූලාසනයේ සභාපතිතුමනි, විශේෂම සුසිල ප්‍රේමජයන්ත සභානායකතුමා මතු කරපු කරුණු වලට මගේ කතාව අතරමැදදී යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අතරමැදදී කෙසේ වුවත් මේ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ කතානායකවරයාට එරෙහිව මේකේ තියෙන පදනම තමයි කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස සහ ඔහුගේ වගකීමට අනුව හැසිරෙන්නේ නැතිකම. හැබැයි මම විශ්වාස කරන්නේ අද අපේ රටේ වගකීමක් විරහිතව හැසිරෙන්නේ කතානායකවරයා විතරද. අපේ රටේ ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරෙන්නේ. ඔහු පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබුණා. ඔහු බලය පාවිච්චි කළා සල්ලි දෙන්නේ නැතුව ඡන්දේ කල් දැම්ම. ඔහු අනීතිකව හැසිරෙනවා. මේ කැබිනට් මණ්ඩලයත් අනීතිකව හැසිරෙනවා. නීතිකව හැසිරෙනවා නම් කේලි රඹු කල්ල ඉන්නපෑ මා ඉස්සරහ වාඩි වෙලා බන්දනගාරින්න ඕනේ නේ. ඒ නිසා මේ කතානායකවරයා, මේ කැබිනට් මණ්ඩලය, මේ ජනාධිපතිවරයා පමණක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව පවා ජනතාවගේ විශ්වාසය භංග වෙලා තිබෙන්නේ. තමුන්වහන්සේලා පාර්ලිමේන්තුවේ තිබෙන ඔලුගුඩ ගානින් මේ කතානායකතුවරයා කෙරෙහි විශ්වාසය පළ කරන්න පුළුවන්. නමුත් ජනතාවගේ පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා, කතානායකවරයා මේ සියල්ලගෙම ජනතාව හමුවේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ සඳහා ඒ සියල්ල ඉවත් කිරීම සඳහා මම හිතන්නේ මාස 6ක් 7ක් ඇතුළත අපේ රටේ අනිවාර්ය ජාතික මැතිවරණයක් එනවා. ඒ නිසා කතානායකවරයා අද හෙට ඡන්දෙදි සමත් වුණත් තව මාසයකින් නම් අනිවාර්යෙන් ගෙදර යන්න වෙනවා. ඒක හරි පැහැදිලි. ඒ නිසා මේ සමස්තයට එරෙහි දේශපාලනය තමයි අද අවශ්‍ය වී තිබෙන්නේ. කෙසේ වුවත් විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙනත් තියෙන නිසා මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. පළවෙනි එක මේ මහින්ද යාපා කතානායකවරයා 1987 දී ඒ වෙලාවේදී ගෙනෙන ලද 13 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දේ ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරේ අහිමි වුණා. 1987 දී මීට අවුරුදු 37කට විතර කලින්. මා කියන්නේ තීන්දුව හරිද වැරදිද කියන එක නෙවෙයි. හැබැයි ඔහුගේ හෘද සාක්ෂියට අනුව මීට අවුරුදු 37කට කලින් පාර්ලිමේන්තුවේ ඔහු සහ තව එක් අයෙක් මම හිතන්නේ ආණ්ඩුවෙන් ඡන්දේ ප්‍රකාශයට පත් කළ මන්ත්‍රී ධුරේ හවුස් කරගත්. ඒ කියන්නේ මොකද්ද? ඔහුට යම් හෘද සාක්ෂියක් තිබුණා. හෘද වැරදි වෙනම කතාවක්. හැබැයි කාලයගේ ඇවෑමෙන් මහින්ද යාපාට මේ මොකද්ද සිද්ධ වුණේ? තමන් සතුව තිබුණු හෘද සාක්ෂිය මුළුමනින්ම බිඳවට්ටවා යම් විශේෂම ආණ්ඩුපක්ෂ උවමනාව මත හැසිරෙන, ආණ්ඩුපක්ෂ උවමනාව මත කටයුතු කරන පරපෝෂිතේ බවට පත් වුණේ කොහොමද? එකක්, මේක යාපාගේ දියවීමක් විතරක් නෙවෙයි අපේ රටේ දේශපාලනයේ දියවීමක් විතර තිබෙනවා. අපේ රටේ දේශපාලනයේ ඇති වී තිබෙන තත්ත්වය විසින් අද කිසි තනතුරක් ඒ තනතුරට වග කියන්නේ නැහැ. මම ඊයේ පෙරේද ගියා වවුනියාවේ. වවුනියාව යනකොට විශාල ඡායාරූප ප්‍රමාණයක්, බැනර් ප්‍රමාණයක්, කටවුට් ප්‍රමාණයක් තිබෙනවා. දේශපාලන රැස්වීමක් නෙවෙයි. මම වවුනියාවේ රැස්වීමේදී ජනතාවගෙන් ඇහුවා, මෙහි වවුනියාවේ නගර සභා රැස්වීම තියෙනවද? නගර සභා ඡන්දය තියෙනවද? ඒ ඡන්දෙට දේශබන්දු කියලා කෙනෙක් ඉල්ලනවද කියලා. දැන් පොලිස් ප්‍රතිවරයා, ඔහුගේ ඇසිරීම කොහොමද? ඒ සියල්ල කඩාවැටලා තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ පද්ධතියක් ලෙස බිඳවැටලා තිබෙන්නේ, පද්ධතියක් ලෙස වෙනස් කළ යුතු තිබෙනවා. අන්නේ බිඳවැටීමට මහින්ද යාපාද ගොදුරු වී තිබෙනවා. මේ ඔවුන් විසින් ගොඩනගලා දේශපාලන සංස්කෘතිය ඔවුන් මුළුමනින්ම දේශපාලන නායකත්වයන්ගේ මත යැපෙන, ඔවුන්ගෙන් තොර ලෝකයක් නැති, දේශපාලනක් නැති තත්ත්වයට පත් වුණා. ඒ නිසා තමයි වේදිකාවල බඩ ගගා වඳින මන්ත්‍රීවරු ඇමතිවරු අපි දකින්නේ. ඒ නිසා තමයි තමන්ගේ මව්බිමට ගිහිල්ලා ලංකාවට ආවට පස්සේ එයාපෝට් එකට ගිහිල්ලා නේද බදා වැළඳගෙන දැන ගගා වඳින ජනතා නායකයෙකු කෙනායි දකින්නේ. ඒ මොකක් නිසාද? බැසිල් රාජපක්ෂගේ සරණ යාම තමයි පක්ෂයේ Tamanට පැවැත්ම කියලා කල්පනා කරන්නේ. මහින්ද රාජපක්ෂගේ සරණ යාම තමයි පක්ෂයේ Tamanගේ පැවැත්ම කියලා කල්පනා කරපුවාම ඒ නායකයන්ට මොනතරම් ප්‍රමාණයක් Tamanට ලැබිද? ඒ නායකයන් ප්‍රමාණයට කොච්චර ප්‍රමාණයක් Taman යටත්ද? ඒ නායකයන්ට මොනතරම් ප්‍රමාණයක් Taman ප්‍රශස්ත ගීත ගායනා කරනවද? එම නායකයන් මොනතරම් ප්‍රමාණයකට එයාගේ යටත් වැසියන් ඉද Taman ජීවත් වෙන්න සූදානම්ද කියන එක මත තමයි ඒගොල්ලන්ගේ දේශපාලන රඳා පවතින්නේ. ඒකයි ඇත්ත. ඔන්න ඔය කේද වාචිකයට මහින්ද යාපහිර වුණා. මොකද? ඔහු මොනතරම් ප්‍රමාණයට Tamanගේ ස්වාමියන් වූ ආණ්ඩුව නියෝජනය කරන අයට යටත් වෙනවාද කියන සාධකයේ මත තමයි Tamanගේ දේවල් රඳා පවතින්නේ. එනිසේ පොදු කඩාවැටීමේ ගොදුරක් ප්‍රකාශනක් මහින්ද යාප. පොදු කඩාවැටීම විතරක් නෙවෙයි. ඔහු විසින් ඇති කරගන්න ලද ප්‍රශ්නද තිබෙනවා. විශේෂයෙන්ම කථානායකවරයා මම කියන්නේ ආණ්ඩුවට විතරක් නෙවෙයි බය වුණ වෙලාවට විපක්ෂයටත් බය වුණා. මොකද ඔහු විශාල තනතුරු ප්‍රමාණයක් දුන්නේ කාටද? ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ඔබ දන්නවා. වසන්ත යාප අබේවර්ධන ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ පුද්ගලික ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. සරත් යාප අබේවර්ධන ඔහුගේ සම්බන්ධික ලේකම්වරයෙක් හැටියට කටයුතු කරනවා. ඉඳුනිලි යාප අබේවර්ධන ඔහුගේ මොකද මාධ්‍ය ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. ඒ වගේම චාමර සී යාප අබේවර්ධන ඔහුගේ තවත් නිලධාරියෙක් හැටියට කටයුතු කරනවා. ඒකෙන් තමයි පෞල ගෙනාව මේ පාර්ලිමේන්තුව ඇතුළට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීලා ප්‍රකාශ කරලා කිව්වා කිසිදු තනතුරකට තමගේ ඥාතීන් ගන්න එපා කියලා. ඒක වළංගුද නැද්ද වෙනම කතාවක්. ඔහුගේ ප්‍රකාශය. හැබැයි එසේ තිබියදී යාපා පරම්පරාවක් වෙතින්ද ගිනාව. ඔහු නිරන්තරයෙන් බයෙන් හිටියා මේ පාර්ලිමේන්තුවේ එක ප්‍රශ්නයක් බවට පත් වෙයි කියලා. මම දැනගන්න කැමති විදේශගත වෙනකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරලා යන්නේ නියෝජක කණ්ඩායම. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා යාපා පවුල නියෝජනය කරලා යන්නේ. යාපා පවුලක් දකින්න අපි. ඒ කියන්නේ මොකද්ද? අර පොදු කඩාවැටීම වගේම ඔහුගේ මෙම ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුව තමන්ගේ පවුල යැපීම සඳහා දරන උත්සාහයක් දරපු උත්සාහයක් ඔහුගේ පෞරුෂය බිඳ වැටුවා. ඒ විතරක් නෙමෙයි ඔහු සම්බා ඔහුගේ එක පුතෙක් ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වෙනවා. ඒ කියන්නේ ජනාධි මුදල් අමාත්‍යවරයා විසින් පත් කරන නිලධාරියෙක් බවට පත් වෙන පුතා. ඒතර පුතාගේ තනතුරු රඳා පවතින්නේ කොතනද? මොනතරම් ප්‍රමාණයකට රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවට යටහත්ද නැද්ද කියන එක මත තමයි රඳා පවතින පුතාගේ තනතුරු. එනිසා ඔහුගේ පුද්ගලික ක්‍රියාකාරකම්. ඒ විතරක් නෙවෙයි ඔහු සම්බන්ධකරන කමිටුවේ සභාපතිවරයා බවට පත් වෙනවා. සම්බන්ධකරන කමිටුවේ විල විධායකයේ කොටසක්. ඒ සභාපතිවරයා බවට පත් වෙන ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා. එනිසා ඔහුගේ පෞද්ගලික චර්යාවනු පොදුවේ සමාජයේ බිඳවැටීම විසුණුත් මහින්ද යාපා පරපෝෂිතේ බවට පත් වුණා. එනිසා ඌට මොකද සිද්ධ වුණේ? හැම වෙලාවම ආණ්ඩු පැත්තට නැමියාවක් සහිත ආණ්ඩු වමනාවන් ඉවෙන් දකිමින් ඒ අනුව කටයුතු කරන කථානායකවරයෙක් බවට පත් වුණා. මේ පාර්ලිමේන්තුවේ මම අවස්ථා ගණනාවකද කිව්වා දකුණු පස සහ වම පස මැද පුටුව තිබ්බට කථානායකවරයා බර වෙලා තිබුණේ දකුණු පසට කියලා. හැම වෙලාවම ඔහු ආණ්ඩු පසට කටයුතු කරමින් හිටියා. ඔහුගේ මේ වැහැරීම ඒ කියන්නේ දේශපාලනික ලෙස ඇතිවෙච්ච තත්වයක් පොදු කඩාවැටීමක් සමාජයේ ඒ වගේම කථානායකවරයා හැටියට තමගේ පෞද්ගලිකව තමන් කරගන්න ලද මැදිහත් වීම විසින් ඔහු වැහැරුණු කථානායකවරයෙක් බවට පත් වුණා. ඒ වැහැරුණු කථානායකවරයාගේ චර්යාවන් උනේ කොහොමද? අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ අතරමැද අවස්ථා ගණනාවකදී මන්ත්‍රීවරු දිවුරුම් දුන්නා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙනකොට ඔහුට නැගිටිනවා. කථානායකට නැගිටලා තමයි බැසිල් රාජපක්ෂගෙන් දිවුරුම ගන්න. රනිල් වික්‍රමසිංහගෙන් දිවුරුම ගන්න නැගිටලා. හැබැයි පොළොන්නරුවේ මන්ත්‍රීවරයෙක් කියන වාසල කියලා නයන වාසල මන්ත්‍රීවරයාගේ එයාගේ දිවුරුම ගන්න වාඩි වෙලා. ඇයි? ඔහුට ඔහුගේ වයස විසින් ඔහුට ආබාධයක් තියෙනවා මම ඒ කරුණ ඉල්ලාස් කරගන්නවා එදා නැගිටින්න බැරි වුණාද කියලා. හැබැයි ඔහුට අරවාගෙන් ඉබෙන් නැගිටින්නත් අනෙක් මන්ත්‍රීවරයේ දිවුරුම් දෙනකොට නොනැගිටී සිටින්නත් Tamanට හදා තියෙන මානසිකත්වය මොකද්ද? ඒ මානසිකත්වය තමයි යටහත්භාවය. මතක තබාගන්න. කථානායකවරයා තමගේ පෞද්ගලික චර්යාවන් විසුණුත් පොදුවේ සමාජයේ ඇති වී තිබෙන දේශපාලන සහ සමාජ සංස්ථාවල බිඳවැටීම විසුණුත් ඒ වැහැරුණු පුද්ගලෙක් බවට කථානායකවරයා පත් වුණා. ඒ නිසා කථානායකවරයාට මොකද සිද්ධ වුණේ? ඔහු සාධාරණ කවදාවත් සාධාරණ කථානායකවරු කටයුතු කරලා නැහැ. ඒක අපි දන්නවා.
හැබැයි අවම වශයෙන් කථානායකවරයා කියන පුටුවේ තව කෙනෙකුටත් වාඩි වීමට ඉඳ අනාගත අවස්ථාවක් තිබෙන විදියට පුටුව ආරක්ෂා කරගන්න තිබුණා. පුටුවේ ඔය තරම් වසුරු හෙලන්නේ නැතුව ඔහු පුටුවේ වසුරු හෙලන්න පටන් ගත්තා. මේක ඇත්ත කතා. ඔහු පෞද්ගලික වෙහැරුණා, ඔහුගේ පෞරුෂය නැතුව ගියා, ඔහු දියුණු නායකයෙක් බවට පත් වුණා. ඔහු දිනේෂ් ගුණවර්ධන ඒ වෙලාවේ සභානායකවරයාගේ සංඥාව මොකද්ද කියන එක බලමින් ඉන්න ඔහුගේ තීන්දුවක් දෙන්න, සභානායකවරයාගේ ඉඟිපිකි බලමින් ඉන්න තීන්දුවක් දෙන්න, මේ විදිහට වැහැරුණු ධූරයක් බවට මේ කථානායක ධූරය පත් කරා මහින්ද යාපට. ඒ නිසා මෙන්න මේ වැහැරීම තමයි, ඒ වැහැරීම පුද්ගලික වැහැරුණාට පස්සේ, තනතුරක් වැහැරුණාට පස්සේ මම හිතන්නේ අපක්ෂපාතිත්වයක් සාධාරණත්වයක් අපේක්ෂා කරමින් කටයුතු කරයි කියලා මේ පාර්ලිමේන්තුව බලාපොරොත්තු වී තුනේ. ඒ නිසා කථානායකවරයා මුළුමනින්ම තමන්ගේ තනතුරෙත් පෞද්ගලිකවත් මේ වැහැරීමේ ප්‍රතිවිපාකව මේ පාර්ලිමේන්තුව වෙත හෙලන්න පටන් ගත්තා. මම දන්නවා උදේ විපක්ෂ නායකවරයාගේ භූමිකාව. මම දන්නවා විපක්ෂ කවුරුත් අනුමත කරන්නේ කියලා. පැය එකමාරක් දෙකක් මොකද මේ කරන විගටම. හැබැයි කථානායකවරයා ඒකට ඉඩ දෙනවා. ඉඩ දෙන්නේ ඇයි? ඔහු බයයි පවුල ගැන මේ පාර්ලිමේන්තුව ඇහි කියලා. එහෙම යෝගේ සිරිම තිබුණේ. ඔහු මම කියන විටක ආණ්ඩුවට බයයි, තව විටක විපක්ෂයට බයයි. වැහැරෙන්න ඉඩ දුන්නා. එතකොට ඒස්කින් මේ අරන් ඇවිල්ලා කියන විපක්ෂ නායකවරයාට නැගිටලා ප්‍රශ්න අහන්න පුළුවන් ඕන වෙලාවක කියලා. හැබැයි ඒස්කීමෙන් ලිව්වේ මේ වගේ විපක්ෂ නායකවරු ඉඳයි කියලා, ඉඳී කියලා නෙවෙයි, බිහි වෙයි කියලා නෙවෙයි. ඒ නිසා මේක විකාරයක් වෙන්න පටන් ගත්තා. අද මේ නියෝජ්‍ය කථානායකවරයාට මේ සම්ප්‍රදාය අනුගමනය කරන්න සිද්ධ වුණේ. අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රී ප්‍රශ්න තිබුණ ප්‍රශ්න අයින් කරා. ප්‍රශ්න අයින් කරන්නේ ඇයි? ප්‍රශ්න අයින් කරේ මේකට විධිමත් කාලයක් ලබා දෙන්න ඕන කියලා. ප්‍රශ්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක් ඉදිරිපත් කළා තිබුණා. හැබැයි ප්‍රශ්න අයින් කරා. 9:00 පාර්ලිමේන්තුව පටන් ගත්තා. විවාද පටන් ගත්තා 11:00. ප්‍රශ්න අයින් කිරීමෙන් පළක් තියෙනවද? මේ විදිහට මුළු සභාවම වියලුභාවයකට, විකටම බවට පත් කිරීමේ වගකීම කථානායකවරයාට පැවරෙනවා. හැබැයි විපක්ෂය විසින් ඉදිරිපත් කරපු විශ්වාසභංගයේ ඒව ගන්න තියනේ. ඒක දාන්න බෑ. අරන් ඒකත් එන්න ඕන. උදේ පැය දෙකමාරක් කරන මේ විකටම නතර විය යුතුද මේ පාර්ලිමේන්තුවේ? ඒක හොඳ වෙන්නත් කථානායකවරයාගේ අනිත්‍යව නරක වෙන්නත් හේතුවක් නෑ අපිට. හරිද? මේ සභාවේ හැම දෙනාම දන්නවා. නැගිටකොට එළියට ගිහලා කතා කරන්න මොනවා? අදත් පටන් ගත්තා. අදවත් ඉවර වෙයිද? මෙතනට මේ පාර්ලිමේන්තුව කථානායකවරයා ගෙනාවා. ඒ නිසා කථානායකවරයා මුළුමනින්ම වැහැරුණු, පෞරුෂය නැතුණු, බලය නැතුණු, තව කවුරු හරි මත යැපෙන පරපෝෂිතකේ භූමිකාවකට පණපොවන්න සිද්ධ වුණා. ඒක ප්‍රතිඵල බවට පත් වුණේ මොකක්ද? පාර්ලිමේන්තුවට පැවරී තිබෙන යම් සාධනීය ගුණාංග තියෙනවා. සාධනීය කාර්යයන් තිබෙනවා. ඒ කාර්යයන් සියල්ල වියවුල් වෙන්න පටන් ගත්තා. කෝප් සභාව, ගරු මන්ත්‍රීතුමනි, නොවැම්බර් මාසේ 15 වගේ 16 වගේ කැඳවුවා. කැඳවපු වෙලාවේ ගෙනාවේ ක්‍රිකට් සභාව, ක්‍රිකට් ආයතන ප්‍රශ්න ගණනාවක් තිබුණා. හැබැයි කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර, ඔව් එම සභාවේ හැසිරීම පිළිබඳව සභාවෙත්, පාර්ලිමේන්තුවෙත්, පොදුවෙත් ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. දැන් මොකද කරන්න ඕන? දැන් කරන්න ඕන කෝප් කමිටුව යථාවත් කරන්න ඕන. මේ පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී ඇහුවා මොකද්ද කරන්නේ? ක්‍රිකට් ආයතනය නොවැම්බර් 16 ගෙනෙව්වා. 23 දාලා තිබුණා, 28 දාලා තිබුණා, දින ෂෙඩියුල් කරලා තිබුණා, පෙළ ගස්සලා තිබුණා දින ක්‍රිකට් ආයතන පිළිබඳ ප්‍රශ්නේ අවසන් කරන්න කෝප් සභාවේ. හැබැයි රංජිත් බණ්ඩාරගේ ප්‍රශ්න පැන නැංගා. මේ පාර්ලිමේන්තු බාහිරතුළු මන්ත්‍රීවරු ගණනාවක් අවස්ථා ගණනාවකදී කථානායකවරයාගෙන් විමසා සිටියා මොකද්ද මේකට දෙන උත්තරය කියලා. උත්තරය දුන්නේ නැහැ ඔහු. ඔහු මොකද කරේ? ස්වභාවිකව කෝප් කමිටුව අභාවයට යන්න ඉඩ දුන්නා. ජනාධිපතිවරයා තමන්ට පැවරී තිබෙන බලතල අනුව වාර අවසන් කරා. වාර අවසන් කරලා මාස 3මාරා පාර්ලිමේන්තු වැදගත්ම ආයතනය කෝප් කමිටුව අක්‍රිය කරේ කවුද? ඒකට වග කියන්න ඕනේ නැද්ද කථානායකවරයා? ඇයි? ඔව්, රංජිත් බණ්ඩාර ගැන තීන්දුවක් ගන්න බයයි. රංජිත් බණ්ඩාර යනු බැසිල්ගේ හොඳම ගෝලේ. රංජිත් බණ්ඩාර ගැන පාර්ලිමේන්තු තීන්දුවක් ගත්තොත් බැසිල් තමන්ට මොනව කරයිද කියලා බයක් තියෙනවා, බියක් තියෙනවා. මම කියන්නේ හරිද පරපෝෂිතකින් තව කෙනෙක්ගෙන් යැපෙන කෙනෙක්ගෙන් හරිද මේට වඩා භූමිකාව බලාපොරොත්තු වෙතුනේ මේකයි සිද්ධ වුනේ මේ පාර්ලිමේන්තු කාටද අවස්ථාවක් කීය කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබෙනවා මැදිහත් වෙනවද කියලා අපි ප්‍රශ්න කරා හැබැයි ඌයකට උත්තරයක් දුන්නේ නේ ස්වභාවික අභාවයට ඇඬ දුන්නා මුදල් කමිටුවේ ප්‍රශ්න පැන නැගුණා මුදල් කාර්ය සභාව වැද මුදල් ආංශික කාර්ය සභාව වැදගත් කාර්ය සභාව ඉතත් පැහැදිලිව තියෙන විපක්ෂ මන්ත්‍රී සභාපති ධූරය දැරිය යුතුයි කියේ හැබැයි ඒක ඇතුලේ තියෙන කුඩා හිල්වල රින්ගට පටන් ගත්ත ආණ්ඩුව නිශ්චිත සභාපතිවරේ පත් දොකොට නිශ්චිත සභාපතිවරේ පත් නොකොට සභාව රැස් වෙනවා ආණ්ඩුව විසින් තාවකාලික සභාපතිවරේක දඩ පත් කරගන්නවා ඇවිල්ලා තියෙන බිල් ටික ඔක්කොම පාස් කරගන්නවා එදාට එක් කරගන්නවා පහුවදා වෙනවා මුදල් කාර්ය සභාව එදා වේලට ටූස් බවට පත් කරා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහෙන් සංඥාව ආවා හරසට එකඟයි කියලා ඊට පස්සේ වැඩේ කරමු මේකද සිද්ධු වුනේ එහෙම නෙවෙයි දුන්නේ එන කතානායකවරයා මුදල් කාර්ක සභාව අඩපණ වෙනකොට තමන් මැදිහත් වෙන එක විසදී යුතු තිබුණා කෝප් සභාව මැදිහත් වෙන අඩපණ වෙනකොට තමන් මැදිහත් වෙ විසදී යුතු තිබුණා හැබැයි මොකද උනේ කෝප් සභාවේ ප්‍රශ්න විසඳුවේ කාර්ක සභාව කල්තිමන දෙක කොහේ ඇදලා මුදල් කාර්ක සභාවේ ප්‍රශ්න විසඳුවේ රනිල් වික්‍රමසිංහ සංඥාව ආවට පස්සේ නෙමෙයිද එහෙම කතානායකරයා ඇති පළක් තියෙනවද ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ පැන නැගුණ දැන් විශේෂයෙන්ම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යර විවිධ දේවල් ගෙනහැර පානවා මේ මේක නීති විවස්ථාම ප්‍රශ්නයක් කියන්නේ සම්ප්‍රදාය මොකද අපේ රටේ සම්ප්‍රදාය තමයි ඕනෑ මේකදී පක්ෂෝ ඡන්ද දීම විරුද්ධෝ ඡන්ද දීම ඡන්ද ප්‍රකාශයට පත් නොකිරීම කියන අවස්ථා තුනම තියෙනවා මේක සම්ප්‍රදාය හරිද ඊට පස්සේ ආණ්ඩුක්‍රම වස්සය පැහැදිලිව සඳහන් කරන මොකද එක්කෝ මේ ව්‍යවස්ථා සභාවේ තීන්දුව ඒකමතික වෙන්න ඕන. එහෙම නැත්නම් පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අවම වශයෙන් පස් දෙනෙක් ගන්න ඕන. පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගේ කියලා ව්‍යවස්ථාවේ දාන්නේ ඇයි? මේක ඉතා පැහැදිලිව සඳහන් කරනවා. සභාව විසින් කරනු ලැබිය යුතු සෑම නිර්දේශයක්ම අනුමත කිරීමක් දයනු ගනු ලබන සෑම තීරණයක්ම ඒකමතික තීරණය කිරීමට සභාව විසින් උත්සාහ කර ලැබිය යුත්තේය. ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවකදී සභාවේ රැස්වීමට පැමිණ සිටින සමාජිකයන් පස් දෙනෙක්ගෙන් පැමිණ සිටින කෙනෙක් තේරුම මොකද්ද? නොපෙනීමේ සිටීමටත් හැකියාවක් ඇත. පැමිණ සිටිනවා කියන්නේ නොපෙනී ඉන්නත් පුළුවන්. දැන් අපි හිතමු එදා පොලිස්පතිවරයා පිළිබඳ තීන්දුවේදී හතර දෙනෙක් පක්ෂ වෙනවා හතර දෙනෙක් විරුද්ධ වෙනවා දෙන්නෙක් එන්නේ නැතුව ඉන්නෝ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්නේ නැතුව ඉන්න බාධාවක් නේ ඒකෙන් මොකද්ද ඒකෙන් හැඟවෙනවා ඡන්දේ නොදී ඉඳීමට හැකියාවක් තිබෙන බව පැමිණ සිට මන්ත්‍රීවරුන්ගේ පස් දෙනෙක් කියලා කියන්නේ නොපෙනී ඉඳීමට අවස්ථාවක් ඇත ඊට පස්සේ මොකද වෙන්නේ හතර දෙනා සම වුණොත් අවස්ථාවක් තියෙනවා කතානායකවරයාට ඡන්ද ප්‍රකාශ කරන්න සභාපතිවරයා ලෙස එහෙනම් එතන තියෙන එතන මෙතන එහෙම වුණේ නෑනි මෙතන වුණේ හතර දෙනෙක් පක්ෂ වුණා දෙන්නෙක් විරුද්ධ වුණා දෙන්නෙක් පක්ෂ වුණා අපි තුමු තාවකාලික ඒ දෙන්න ආපනක දෙන්නෙක් ඒව ආවෙ නැතුව හිටියා කියලා එතකොට මොකද ගන්න తీරදී පස් දෙනා නෑනි කතානායක කරාට තීරක ඡන්ද පාවිච්චි කරන්න තවස්තාවක් නෑනි ඒ නිසා විවස්ථාව හරි පැහැදිලි නොපෙනී සිටීම් ඒ කියන්නේ පැමිණෙන්නේ නෑ කියලා අවස්ථාවක් තියනවා කියන්නේ ඡන්ද නොදී ඉන්නවා කියලා අවස්ථාවකුත් තියනවා කියන එක ඒක පැහැදිලි එතකොට රයිට් අපි තාවකාලික හිතමු හරි කතානායකවරේ ඡන්ද නොදුන්නු දෙන්න ඡන්ද දුන්නා ලෙස සැලකුණා කියලා ව්‍යවස්ථාව අනු එහෙනම් ඒක කරන්න ඕන කවුද කතානායකවරේ කතානායකවරේ ඒ වෙලාවේ සභාවට කියන්න ඕන හතර දෙනෙක් විරුද්ධයි දෙන්නෙක් පක්ෂයි හතර දෙනෙක් පක්ෂයි දෙන්නෙක් විරුද්ධයි දෙන්නෙක් නිහඬයි ව්‍යවස්ථාව අනුව මාගේ තීරණය වන්නේ මේ නියට දෙන්න අද විරුද්ධ බවය සභාව ඇතුළත කියන්න ඕන සභාව ඇතුළත කියලා කියන්න ඕන ඒ නිසා හතරට හතර පත්වී ඇත ඒ නිසා මම මගේ තීරක ඡන්දේ පාවිච්චි කරනවා ඇත තීරක ඡන්දේ පාවිච්චි කරලා තීන්දුව ජනාධිපතිවරයාට දැනුම් දෙන්න ඕන හැබැයි දැන් මේ ක්‍රියාවලිය සභාව ඇතුළත සිද්ධ වුණාද සභාව ඇතුළත සිද්ධ වුණේ නේ මොකද කරේ මා කියන සිද්ධ වෙච්චද මේක මේක තමයි අනුමා මේක තමයි විය හැකිදී සභාවෙන් පස්සේ කතා කරා ජනාධිපතිවරයාට කතා කළ කිව්වා මාර වැඩේ නුනේ හතර දෙනෙක් පක්ෂයි දෙන්නෙක් විරුද්ධයි දෙන්නෙක් නිහඬයි දැන් මම මොකද කරන්නේ රනිල් දන්න ඕනේ රනිල් කෙනා ඔයා මුකුත් කරන්න එපා ඕක මට ලියලා එවන්නකෝ ඉතින් මම ලියලා එවනවා කොහොමද හතර දෙනේ පක්ෂ කොහොමද ලියලා එවන්නේ මේ කතානායක කෙනෙක්ද කොහොමද ලියලා එවන්නේ කෙසේ වුද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඒ ව්‍යවස්ථාව 90 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමකදී ඡන්දය දීමේ වැලකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීති ඉදිරියේ ඡන්දය දීමේ වැලකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඒ පහ ව්‍යවස්ථාව 90 උක්ත ප්‍රශ්න සම්බන්ධයෙන් සමසම ඡන්ද ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දය පක්ෂව ලබා දෙනු ඇත. දැන් කාටද මේ දෙන්නේ? ජනාධිපතිවරයාට යවනවා. අර නියඩව ඉන්න දෙන්න විරුද්ධ දුන්නායයි කියලා ඔබතුමා සලකන්නේ නම් මාගේ තීරක ඡන්දය මම පක්ෂ ලබා දෙනු ඇත. මොනවද මේ කරන්නේ? මේ කතානායකවරේද? එතුමාට තියෙන විවස්ථා සභාවේ තීන්දුව දැනුම් දෙන්නේ. එතුමා කළ තියෙන මොකද්ද? ජනාධිපතිවරයාට තීන්දුවක් ගන්න දැනුම් දීලා තියෙනවා. කතානායකවරයාට තියෙන සභාවේ තීන්දුව දැනුම් දීම. හැබැයි මේ ලිපියෙන් තියෙන මොකද්ද? කතානායකවරයා ජනාධිපතිවරයාට ලියුමක් කරනවා ඔහුට තීන්දුවක් ගන්න. ඒක මොකද්ද මේ කරලා තියෙන්නේ? ඇයි ඒ? යටත් වීම, දිය වීම, පෞරුෂය අහිමි වීම, කරලා තියෙන දේවල් එක්ක ආරක්ෂා වීම, දේශපාලන වශයෙන් ඇති වී තිබෙන බෙලහීනතාවය. මේක තමයි මේ වගන්ති පුළඹවන්නේ. කාට හරි සාධාරණ කරන්න පුළුවන් මේ වගන්ති හරි කියලා. විවස්ථා සභාවේ තීන්දුව කතානායකවරයා විසින් දැනුම් දිය යුත්තේ කළා තියෙන මොකද? විවස්ථා සභාවෙන් තීන්දුවක් දැන් දෙනවා ජනාධිපතිවරයා විසින් තීන්දුවක් ගත යුත්තේ. සහ ඕගොල්ලෝ දන්න ඡන්ද ප්‍රකාශ ඕනෙතන ඡන්ද ප්‍රකාශ කරන්නේ කොතනද? දැන් මේක සමාවස්ථාවක් අව ඡන්ද ප්‍රකාශ කරන්නේ කොතනද? මෙතන. එතුමා ඡන්ද ප්‍රකාශ කළා දෙන තෙපල් ඡන්දයක්. තෙපල් ඡන්දයක් නෙමෙයි. සභාවේ ඡන්දයක් නෙමෙයි. කට්ටිය ඡන්ද දීලා එයා ගෙදර ගිහිල්ලා තෙපල් ඡන්දයක් දිනවා. ඒක කොහොමද අනුමත කරන්නේ? විශේෂයෙන්ම රටේ විශාල ආන්දෝලන තුඩු දිරිය තිබුණ පොලිස් ප්‍රතිවරය පිළිබඳ ප්‍රශ්නේ. එනිසා එතුමා එක මේ 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 කවර පත් කිරීමක්ද කියන ගණත් එතුමා කල්පනා කර යුතු තිබුණා. මොකද එයා විවස්ථාව නීති වගේම සමාජයත් එක්ක ජීවත් වෙන්න ඕන. ඒවත් එයා කල්පනා කර යුතු තිබුණා. මං කියන්නේ එයාට ඡන්දෙ දීමේ බලය තියෙනවා. මං ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා පක්ෂ වීම බලය එයාට තියෙනවා. හැබැයි එයා ප්‍රකාශ කළ තියෙන තෙපල් ඡන්දය සභාවේ ඡන්දය හනු කාර්යාලයට ගිහිල්ලා බලන මොකද්ද? නියඬව සිටීමද විපක්ෂ ලෙස සලකන්නේ නම් මාගේ ඡන්දය ඇත්ත තැපල් ඡන්දයක් කියන්නේ මෙහෙමයි. ඒ වෙලාවේ ගාපු කතරෙක් නේ අනාගත තැපල් ඡන්දය. ඔබ මේක විරුද්ධ ලෙස සලකන්නේ නම් මොනවද මේ කතානායකවරේද? මාගේ ඡන්දය දීලා නැහැ තාම. හරිද? අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවේ ඡන්දය. හරිද? අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවේ තැපල් ඡන්දය. ඔන්න කතානායකගේ ඡන්දය. ඒ කතානායකගෙද ස්වාධීනත්ව අපේක්ෂා කරන්න කියලා කියන අපිට. එනිසා විශේෂයෙන්ම මේ විවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම කතානායකවරයා හිතාමතා යටත්වීමේ ප්‍රතිඵලයක් හැටියට කටයුතු කරලා තිබෙනවා. ඊළඟ ඔන්ලයින් බිල් එක ඒකත් විශාල සමාජයට තුඩු දුන්න. මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කිව්වා අපි මොකද්ද? පනත වගන්ති 54යි. සංශෝධන 34යි. එනිසා පනත මුළු මනින්ම හරයාත්මක වෙනස් වීමකට භාජන වී තිබෙනවා. සපෙල්ලීම උනේ ආණ්ඩුව නැවත පනත්තක් කෙටුම්පත් කරලා ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ආණ්ඩුව කිව්වා නෑ, ශ්‍රේෂ්ඨාධිකරණ දීලා තියෙන නියෝග වලට අනුරූපී වන පරිදි අපි සංශෝධන ඉදිරිපත් කරනවා කිව්වා. සංශෝධන ඉදිරිපත් කරා. දැන් කතානායකවරයාට ඇයි තීන්දුව දැනුම් දෙන්නේ? එකක්, කතානායකවරයා තමයි ඒ තීන්දුවට අනුරූපී වන පරිදි පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වුණාද නැද්ද කියලා වග විභාගයට ලක් කළ යුත්තා. වෙන කවුරුත් නැහැ මෙතන. ඇමතිවරයාට කියන්නත් බෑ, අපිට කියන්නත් බෑ. තීන්දුව දැනුම් දීලා තියෙන කතානායකවරයාට මේන්න පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයට අවිල්ල තිබෙනවා නෑ, පනත පාර්ලිමේන්තුවට අවිල්ල තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට එන ලද පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කඩදායමක් අවිල්ල තිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේකයි. අපේ මේසෙ උඩ තියෙන බිල් එක පිළිබඳව, කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයාට දැනුම් දෙනවා. එකක්, කතානායකවරයා අර අපිට දැනුම් ගන්න දැනගන්න ඊට වඩා ප්‍රථමයෙන් කතානායකවරයාට දැනගන්න. ඇයි? පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තැන කෙටුම්පත අධිකරණයේ ලබා දෙන්න තියෙන නිර්දේශයන් අනුව කටයුතු කරනවද නැද්ද කියලා පරීක්ෂාවට භාජනය කරන්නේ කවුද? කවුද ඒකේ වගකීම් ඇමතිද ආණ්ඩුවද අපිද අපි කවුරුත් නෙවෙයි ඒකේ ප්‍රධාන භාරකාරයා කතානායකවරයා කතානායකවරට තමයි තීන්දුව එවන්නේ ඔබගේ පාර්ලිමේන්තුව සභාගාරයේ ඉදිරිපත් කර තිබෙන කෙටුම් පොත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව මෙසේය ඒ නිසා ඔබ වග බලා ගත යුතුය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුරූප වන පරිදි ඔබ මුලසුන ඔබ වන පාර්ලිමේන්තුවේ මේ සම්මත කර ගැනීම වාක්‍ය නොවුනත් හරය ඕක ඔබ තමයි තීන්දුවක් ලබා දීලා කතානායකවරයාට දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කතානායකවරයා නියෝගයක් දෙන්නේ නැහැ මේ අතර බලතලවල තියෙන තුලනේ ආරක්ෂා කර ගැනීම සඳහා හැබැයි තීරණයේ තියෙන හරය මේ ඔබගේ පාර්ලිමේන්තුවේ මේස මත තබා තිබෙන කෙටුම් පොත විවස්ථානුකූල මේ පරස්පරයෙන් තිබෙනවා ඔබට වගකීමක් තිබෙනවා විවස්ථානුකූලව සම්මත වුණාදයි කියලාය වග විභාගයට ලක් කරන අධිකරණ තීන්දුව අනු ඒ නිසා අධිකරණ තීන්දුව නිසි පරිදි ක්‍රියාවට නැගෙනවාද නැද්ද කියලා වග කිය යුතු වන්නේ කතානායකවරයා ඇමතිවරයා නෙමෙයි ඇමතිවරයා තෙන් තියෙන ඔක්කොම දාගෙන යන්න ආණ්ඩුවට තියෙන්නේ ඕනතරම් මර්ධන පනත් ටික දාගෙන යන්න හැබැයි කතානායකවරයාට තමයි තීන්දුව තියෙන්නේ ඒ නිසා ඌට අත්තරින්න බැරි වගකීමක් තියෙන මොකද්ද මම කියන එක හෝ ඇමතිවරයා කියන එක හෝ විපක්ෂ කියන එක හෝ ආණ්ඩුව කියන එක හෝ නෙමෙයි කතානායකවරයාට අත්තරින්න බැරි අනුලංගනීය වගකීමක් තියෙන මොකද්ද උල්ලංඝනය කළ නොහැකි වගකීමක් තියෙනවා ඔහු ප්‍රවේශම් විය යුතුයි ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තියෙන තීන්දුවට අනුකූල වන පරිදි මේ පනත සම්මත වෙනවද නැද්ද කියන එක මූලික වගකීම තියෙන ඔහුට හරි ඔහුට මගහැරීමක් වෙන්න පුළුවන් ස්වභාවිකයිනේ වයසයි යටත් වීමයි නිදිමතයි ඔක්කොම ඉස්සෙන්ද කරලා තියෙනවනේ හරිද ඔයා යටත් වෙන්න පුළුවන් කමක් නැහැ හැබැයි ඒ වෙලාවේදී පෙන්නලා දෙනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙමින් තියෙනවා කියලා කතානායකවරට ඇඟිල්ලෙන් අල්ල කියනවනේ මෙතෙන්ට මෙතන මට මතකයි සෙන්කොල ගාවට අවිල්ල සුමන්දිරන් මන්ත්‍රීවරු පෙන්නදර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පඩිපල නගල කතානායකවරයාට ඇඟිල්ලෙන් ගනලා කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මොකද තියෙන්නේ? එතකොට අනිවාර්යෙන් කතානායකවරයා ඌට කියනකොලනේ හරි කියලා. හැබැයි ඌට නැවත පරීක්ෂා කිරීමක් මනෝභාවයක් එන්න ඕන. ඇත්ත තමයි මේ මන්ත්‍රීවරු මෙච්චර කලබල වෙන්නේ සුමන්දිරන් මන්ත්‍රීවරයන් ටේබල් එක ගාවට අවිල්ල මෙච්චර මා ගාවට අවිල්ල මේ කියන්නේ. මේකෙන් පෙන්නුම් කරන්න මේකේ මොනවා හරි ඇතිද? නවතවතාවකට ඔය පරීක්ෂා කළ යුතු නැද්ද? අඩුම තරමේ හොර තිබුණා කාර්ක සභාව කෙටි කාලයකට අත්විඳ ඒවට තමයි බලය දීලා තියෙන්නේ. ඌට කාර්ක සභාව සම කෙටි කාලයකට අත්විඳුවලා. ඇමතිවරයාගේ සංශෝධන අධිකරණ තීන්දුව විපක්ෂ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන ඒවා විනාඩි 10කට කාමරයකට ගිහලා කතා කරලා කරන්න තිබුණනේ. ඇයි එහෙම කරන්න බෑ? සංඥාවක් අද මේක පාස් කරන්න ඕන. හරිද? කියන ඒවා අනුව ඇයි යටත් ඇති නායකෙ පුටුවට ඔබින් නැති නායකෙ තමන්ට කියලා දේශපාලන පෞරුෂය බලයක් නැති නායකෙ අනික ඉස්සර නැමින කතානායකරි පත් වුණාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ නේද අර කියනකොට යනවා හිටු කියනකොට ඉන්නවා ඔච්චර මේකනේ කතානායකරි මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ මම කියන උට අවම සදාචාරය තිබුණ නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව නෙමෙයි මේ පනත සම්මත වෙන්නේ කියලා. ඒ සංශෝධන ඉදිරිපත් කරන්න නැහැ කියලා මතු කරනකොට ඔහුට නැවත පරීක්ෂා කිරීමේ යුක්තිසහගත බලයක් තියෙනවා. සාධාරණයක් තියෙන මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි මෙව්වේ නේ. ඊට පස්සේ මොකද කිව්වේ? ඊට පස්සේ මන් දන්නේ මොකද කරන්න කියලා. හැබැයි ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි අසංකරා. මන්දක සමාරය අසංකරන්න දෙපා කියලා මන් දන්නේ ඊට පස්සේ අසන්න පුරින්න පුළුවන්ද බැරිද කියලා. හරිද? හැබැයි කතානායකවරයා තමන්ගේ මුළු භූමිකාවම දිරාපත් වුණු භූමිකාවක්. හරිද? ඒ නිසා තමයි මම කියන්නේ මේ කතානායකවරයා කොහොමත් මා සහතට යන්න ඕන. ඉතින් විපක්ෂය කියනවා නම් ඉක්මනින්ම යවන්න ඕන කියලා නේද? ඉතින් ඒ අනුව විශ්වාස භංගය ගෙනලා තිනවා. මේ පුටුවට උචිත නැහැ. ඔක තමයි අදහස. හරිද? මේ විශ්වාස භංගයේ
ඔබට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඔව්. මේ විශ්වාස භංගයේ වගන්ති වල කෑලියස්සේ නෙවෙයි. ඔහුගේ චර්යාවන් දෙස බලපුවාම ඔහු තවදුරටත් මේ පුටුවේ උචිත නැහැ. මෙහෙම කතා කරපු මට පහෝදායතුමාට කතානායකතුමනි කියලා කියන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා කතානායක සභාපතිතුමනි. ඒ නිසා අපි ප්‍රවේශම් වුණේ එතුමාගෙන. අපි ගොඩාක් එතුමාගෙන මොන ප්‍රශ්න තිබුණත් හෙටත් එතුමා මේ මුලසුන දරන්න ඕන කියන එක මත තමයි අපි සමහර සීමාකම් ආරක්ෂා කරන්නේ. නමුත් විශ්වාස භංගයක් ගෙනවට පස්සේ අපිට සීමාකම් ආරක්ෂා කරන්න බෑ. අපි ඇතුලේ තියෙන අපි ඔක්කොම කියලා තිනෝ. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් මේ පුටුවට උචිත නැහැ. පාර්ලිමේන්තුවේ මොනතරම් ඔලුගෙඩි අත විශ්වත් එතුමා පුටුවට උචිත කෙනෙක් නෙවෙයි.
මගේ ඒ කතාව ඊළඟ තමයි දැන් විශාලසතු මම ඒකටත් කරුණක් කියන්න විශාලසතුට දීලා තියෙන කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන් ඉල්ලාසීම් පිළිබඳ ප්‍රශ්නේ ඇතරම කෝප් කමිටුව කඩාවැටීම සිද්ධ වුණේ රංජිත් බණ්ඩාරගේ යුගයේ තමයි විශාලතම පිරීමකට ලක් වුණේ ඒ නිසා ඇතරම මගේ සහභාගී වුණොත් මම සැලකිත ප්‍රමාණයෙන් අඩු කරලා තිබුණා ඒක තීරුමක් නැති එකක් බවට පත් වෙලා තිබුණා කෝප් සභාව ඉතාමත් සාධනීය ලෙස තමයි මාධ්‍ය වලට විවෘත කරන්න තීන්දුවක් ගත්තේ මේ සමහර කරුණු මාධ්‍ය වලට ඉතාමත් හොඳින් යා යුතුයි කියන එක නමුත් ඒක ආය අපේ පාර්ලිමේන්තුවේ තර උදේ පැය එකමාර දෙක වගේ තත්වයකට පත් වෙන්න පටන් ගත්තා. එනිසා විශාල කඩාවැටීමකට කෝප් සභාව පත් වුණා. ඊට පස්සේ රංජිත් බණ්ඩාරගේ හැසිරීම ඒ සභාපතිතුරු උචිත නොවන තත්වයක් මත වුණා. එනිසා ඔහු ඉවත් වුණා. ඉවත් වුණා නෙවෙයි පාර්ලිමේන්තු සභාව වාරය අවසන් කරාට පස්සේ ස්වභාවික ඔහුගේ තනතුර අයින් වුණා. ඊළඟ සභාපතිතුරු පත් කරා රෝහිත අබිගුණවර්ධන. මේක එක සංඥාවක් තිබුණා. මේක සංඥාව තමයි මේක තිබුණේ දේශපාලනය 6-4 ගැන විතර 6-4 තීරණව නම් ඒ ගැන විතරක්වත් කල්පනා කරන්න මෙයාපත් කරන්නේ. හැබැයි මේක තිබුණ ගේමට ගේම. උඹලා රංජිත් එපා නම් අපි දෙන්නේ රෝහිත වගේ එකක්. හරි අපරිණත දේශපාලන ගේමක් මෙතන ෆේල් කරා. ප්ලේ මෙතන සෙල්ලම් කරා. මොකද රංජිත් බණ්ඩාර ඔයගොල්ලෝ විරුද්ධ නම් අපි දාන රෝහිත දැන් මොකද කියන්නේ? ඒ වගේ නිකන් ගේමට තමයි අවසන් කරනවා. ඒ නිසා ගේමට තමයි
කාලය අවසන්.
ඒ නිසා ගේමට තමයි මේ රෝහිත අබේගුණවර්ධන පත් කරලා තිබින්නේ. ඔහුගේ චර්යාවන්, ඔහුට තිබෙන චෝදනා, ඔහු සමහර දේවල් ඔප්පු, සමහර දේවල් අවසන් වෙලා නැහැ. සමාජයේ තියෙන මතයන් මේ ඔක්කොම සැලකිලි බාරගෙන කරාට පස්සේ මම හිතනවා ඔහු මුළු සුණදරන කෝප් සභාවට තවදුරටත් සහභාගී වෙන්න පළක් නැහැ. ඒ නිසා මමත් ඉල්ලා සිටින තියෙන කියලා දෙනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි ඊළඟට නිමල් සිරිපාල් සිල්වා ගරු එමෙතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
ආශයක් වෙන්න බෑ. එතුමනි ඒක සජබෙන් අඩු කරන්න ඕනේ. එතුමට විනාඩි 7 දුන්නා නම් ඇයි මගෙන් අඩු කරන්නේ?
එතුමා ඒක විපක්ෂයේ කාලේ මේ ආණ්ඩු පක්ෂයේ කාලේ එක දෙකක්.
හොඳයි මම ඒක ගැන කතා කරන්න. ගරු සභාපතිතුමනි පොඩි කාලයයි. හිතේ ඇති පොඩි කාලයයි කියලා. ගරු සභාපතිතුමනි අද දින මේ විවාදයට සහභාගී වුණ ලැබීම ගැන සතුටු වෙනවා. පළමුවෙන්ම මම මේ විෂය ගැන ගත්තොත් එහෙම මේ යෝජනාව ඒ තියෙන්නේ කාරණා දෙකක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් තීරණය කරන ලද සංශෝධන ඒ ආකාරයෙන්ම සිදු කිරීමට කතානායකවරයා අපෝසත් වුණා කියන කාරණේ. ඒ පිළිබඳව මම කියන්නට ඕන ගරු සභාපතිතුමනි එදා සුමන්දිරම් මැතිතුමත් මෙතන ඉඳලා අර කූඩුව ළඟට ගිහිල්ලා මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවකින් අහලා ඇවිල්ලා ඒ ගැන සතුටටපත් වෙලා ආපහු ආවා. ආපහු සුමන්දිරම් මැතිතුමා ගියා උසාවියට නඩු පැවරුවා. ඒ නඩුව කුණු කූඩේට දැම්මා. මේක තමයි නීතියානුකූල තත්ත්වේ. ඒ විතරක් නෙවෙයි මේ සභාවේ තියෙනවා යම් යම්
හරතුමා ඔබතුමාට තව විනාඩි 4ක් අලිසබ්‍රේම තුමාගේ කාලයෙන් ලබා දෙනවලු.
තියෙනවා සම්ප්‍රදායන් නීති රීති හැම වෙලාවෙම මේ මේ සභාවේ යම් පනතක් සම්මත කරනකොට ඒ පනත පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙතන ඉන්නවා. ඒ නිලධාරීන් ඉඳලා අවසාන වශයෙන් සංශෝධනය ගෙනාවයින් පස්සේ කථානායකතුමාට ලිඛිතව ලිපියක් දෙනවා මේ ගෙනාපු සංශෝධන සහ මේ පනත නීතියානුකූලද කියන කාරණය පිළිබඳව. මම සභාගත කරනවා නීතිපතිතුමා විසින් එදින දාතමින් එවපු ලිපිය ඔනරබල් ස්පීකර් පාර්ලිමේන්තු ඔෆ් ශ්‍රී ලංකා සීජාවද කෝට්ටේ සර් ඔන්ලයින් සේෆ්ටි බිල්. I have to advise that the provision of this bill, including the amendments proposed at the committee stage, are not inconsistent with the Constitution and are not subject to any prohibition or restrictions imposed by the 13th Amendment of the Constitution. Signed, Sanjay Rajaratnam, PC, Attorney General. I think, ehamana me again noni, me viswasbhang yojanama neethipathyumata viruddhava. Neethipathyumata viruddhava. මේ අහක යන මුවහමකට තලනවා වෙනුවට මුවාව අල්ලගන්න ඕනි. එහෙමනම් නමුත් මේකෙන් ඉතාම මේ වැල් වටාරම් කියලා රට සභාගව නොමග යවලා ගෙනාපු යෝජනාවක් තමයි මේක. ඉතින් ඒ නිසා ඉතාම පැහැදිලි ගරු සභාපතිතුමනි මේ කතානායකතුමා මෙතන කිසිම වැරද්දක් කළා නැහැ. තියෙන සම්ප්‍රදාය හා නීති රීති අනුව එතුමා නීතිපතිවරයා සමග ඒ සිනිසිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නීතිපතිවරයාගෙන් ලැබුණු අනුමතිය ඇතුව තමයි එතුමා කටයුතු කරන්නේ. මම මේකෙන් පිට තියෙන පෞද්ගලික ප්‍රශ්න ගැන මං කතා කරන්න යන්නේ නැහැ. හැබැයි එකක් දෙකක් ගැන කතා කරන්න ඕන විපක්ෂය හැසිරීම පිළිබඳව. ඊළංකාර්ගේ තමයි ගරු සභාපතිතුමනි, මමත් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයෙක්. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මොකද්ද තර්කය? 4-2-2. 4 දෙනෙක් පක්ෂ වුණා, දෙන්නෙක් විපක්ෂ වුණා, දෙන්නෙක් කිසිම අදහසක් ප්‍රකාශ කරන්න නැතුව හිටියා. ඉතින් එතකොට කතානායකතුමාට තියෙන ඔප්ෂන් එක මොකද්ද? එතකොට දැන් අනුර දිසානායක මැතිතුමා කිව්වා තමන්ගේ කතාවේදී වාක්‍ය පිළිබඳ නෙවෙයි මේකේ හරය ගැන කල්පනා කරන්න කියලා. ඒක හරි. That is the correct interpretation. You have to take into the consideration the intention of the legislature. And when there is a vacuum there, he has to give a literal interpretation and a practical interpretation. Prayogika vashen e pilibandava vyavasthawa pilibandava arthani rupaneyak denna oni. E balaye kathanayaka thumata thiyena. Eka waradi nan me viswasabanga yojanage genna nemei thiyenne. Yanne Supreme Court ekata. කවුරුත් දන්නවා මෙතන මේ මහලුකු නීතිවේදීන් ඉන්නවා කියලා කියනවා ඔබතුමාලට. ඒ නීතිවේදීන් එක්කෙනෙකුටවත් මූලික නීතිය දන්නේ නැහැ. ව්‍යවස්ථාව පිළිබඳව ගරු සභාපතිතුමනි ඉන්ටර්ප්‍රිටේෂන් එකක්. ව්‍යවස්ථාව පිළිබඳව අර්ථ නිරූපණය කිරීමේ අවසාන බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මෙතන ඇවිල්ලා කතා කරා කියලා, හයියෙන් කතා කරා කියලා, පෑගානක් කතා කරා කියලා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ සභාපතිතුමනි. ඒ නිසා අපි කියනවා ඒ යන්න ඕන තැනට යන්නේ නැතුව වෙන තැනකට ගිහිල්ලා මේකට විවාද කළ තීරුමක් නැහැ. ඒ නිසා කතානායකතුමා සත්භාවයෙන් මේ පිළිබඳව මේ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව එහෙම ගියොත් එහෙම ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතු අකර්මණ්‍ය කරන්න විපක්ෂ නායකතුමා ඇතුළු මේ සිවිල් සමාජයේ කියලා ආපු නියෝජිතෝ කරන ගැටවලට අපිට අහුවෙන්න බෑ. මේ ආණ්ඩුව ගෙනියන්න ඕන, රටේ ආරක්ෂාව සරසන්න ඕන, පොලිස්පතිවරයෙක් ඉන්න ඕන. එහෙමනම් අපි ප්‍රායෝගික තීරණයක් ජනාධිපතිතුමා ගත්තා. එහෙමනම් අපි මෙතන වැඩි බලයක් තියෙන, වැඩි මතයක් තියෙනවා, 5 දෙනෙක් මේකට කැමති. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි මේ තීන්දුව දෙනවා කියලා. එහෙමනම් ඒකයි චැලෙන්ජ් කරන්න තිබ්බා. මේ හැම දෙයකටම චැලෙන්ජ් කරන විපක්ෂය යන්නකෝ උසාවියට. ඊළඟ චැලෙන්ජ් කරන්නකෝ මේ ව්‍යවස්ථාදායක සභාවේ නැත්තම් කතානායක තුමා දුන්න තීන්දුව වැරදි කියලා. එහෙම දෙන්නේ නැහැ. මෙයට ඕන මැතිවරණ කාලෙදී මේ රටේ ජනතාවට මෙතන කෑ ගහලා පෙන්වන්න විතරයි. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේක නිකම් පුස්වැඩිල්ලක් විතරයි. ඊළඟට අනුර දිසානායක මැතිතුමා කතානායකතුමාට විරුද්ධව ලෝකේ තියෙන ඔක්කොම දේවල් කිව්වා. ඉතින් මේක සදාචාරාත්මක නෑ. යෝජනාවක් ගෙනාවා නම් එතුමා සජබත් එක්ක අත්වැල් බැඳගෙන දැන් වැඩ කරන බව පේනවා අපිට. බොහොම හොඳයි. බොහොම හොඳයි. සජබේ ඔය තමුන්නාසලගේ කී දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් මැරුවද? කී දෙනෙක්ගේ ගෙවල් පිච්චුවාද? එහෙම එක්ක අත්වැල් බැඳගෙන දැන් සහයෝගය දෙනවා. සහයෝගය දෙනවා. සහයෝගය දෙනවා නියෝජනවට ඔයගේ. ඉතින් ඒ නිසා සභාපතිතුමනි එතුමා කියනවා මේ කතානායක එහෙමනම් ඒව යෝජනාවට දාන්න ඕනේ. ඔය කියපු කාරණා යෝජනාවට දාලා ඩිබේට් කරන්න ඕනේ. එහෙම නැතුව හිතන දේවල් යෝජනාවක කියන එක සාධාරණ නෑ. ඒ වගේම සභාපතිතුමනි හැබැයි මානුෂික එක දෙයකට එකඟ වෙනවා එතුමා කියපු. එතුමා කිව්වාද උදේ වරුවම විපක්ෂ නායකතුමා කාලේ නාස්ති කරා කියලා. කාලයේ කෑවා කියලා. ඒක නිසා මේ විවාදයට වෙලාව මදි කියලා එතුමා කිව්වා. මම පොඩි වගුවක් හැදුවා ගරු සභාපතිතුමනි, මේ විපක්ෂ නායකතුමා කාලය ගත්ත එක. නොවැම්බර් මාසේ මාළඟ තියෙනවා දින ගණනාවක්. පෙරවරුවේ මූලික වැඩකටයුතු ආරම්භ කළ දෙයි වැඩිපුර වැය කළ කාලය. පළවෙනි දවස 60යි, ඒකෙන් 16ක් විපක්ෂ නායකතුමා, 51ෙන් 21ක් එතුමා, 34ෙන් 16ක් එතුමා. මම මේ වගුව සභාගත කරනවා මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා. විපක්ෂ නායකතුමා විපක්ෂයේ අයටවත් දෙන්නේ නැතුව තනි ගේම් ගහන විදිහට විනාඩි 1250න් ඒ වැඩිපුර ගත්ත කාලයෙන් 369ක්ම කතා කරලා තියෙන්නේ මේ විපක්ෂ නායකතුමා. ඉතින් මෙන්න මෙහෙමයි. හරිනම් මේක තමයි කියන්නේ මම එකතකින් මං කියන්න කැමති ගරු සභාපතිතුමනි, මේ විපක්ෂ නායකතුමා මෙහෙම උදේ ඉඳන් මේ ජෝගි නටද්දී මේ කාලය කද්දී ඒවනම් කන්ට්‍රෝල් කරේ නෑ අපේ කතානායකතුමා. මේකට මට කියන්න තියෙන්නේ ගුත්තිල කාව්‍යයේ දැන් අද මොකද එතුමාට වෙලා තියෙන්නේ. මේ විදිහට විපක්ෂයට පුළුවන් තරම් කාලය දීලා විපක්ෂයට ඕන විදිහට පොයින්ට් ඔෆ් ඕඩර් මතු කරන්න ඉඩ දීලා කාලය කාදමලා අනිත් අයට කතා කරන්න වෙලාව නැති කිරීමට එතුමා එක්තරා ආකාරයකින් දායක වුණා කියන එක නම් කියන්නට ඕන. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මේකයි. දියේ යන දණ්ඩට පිහිටක් වෙරත් පෙර සිට දුදනං හට පිහිට නොවෙව් යන බස සැබෑ කළේ මට. මේක තමයි කතානායකතුමාට කියන්න තියෙන්නේ. කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්, කිරිදියනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්. විපක්ෂ නායකතුමාට මං කියන්නේ ඒකයි. මෙච්චර එතුමාට මේ උදේ ඉඳන් කෑකෝ ගහලා කතා කරලා විපක්ෂයේ අයගේ කාලය කාලා දාලා ඒ අයට කතා කරන්න අවස්ථාවක් නොදීමට කතානායකතුමා යම් ආකාරයකින් දායක වුණා. එතුමා අපිටද සැලකුවේ කියනවා, ගෞරව දිසානායක මහත්තයා කියනවා මේ ආණ්ඩුවේ න්‍යායපත්‍රය ආණ්ඩුවට ඕන විදිහට, ආණ්ඩුවට ඕන විදිහට එතුමා වැඩ කරේ නෑ. එතුමා වැඩ කරේ විශේෂයෙන්ම විපක්ෂයට තමයි වැඩි කාලය දුන්නේ, විපක්ෂය තමයි එකම ඩේට් කරේ. අන්න එතුමා අද ගුණමකුවන් එතුමාගේ කිරි පෙවපු අත හපා කෑපු අවස්ථාවක් තමයි මේ. එන්නේ ඒකත් අපි කියන්නට ඕන. මේ විදිහට කිරි පෝපු අත හපා කෑවා. ඒසා ගුත්තිල කාව්‍යයේ තියෙන මේ කවිය එතුමට අපේ කතානායකතුමාට දැන් මතක් වෙනවා ඇති. මම සාධාරණ වෙන්න ගිහිල්ලා විපක්ෂයට තමන්ගේ කිසි අවස්ථාවකදී තමන් යමක් කියන්න කටයුතු කළා නම් ස්ථාවර නියෝග මොනවාද, වෙලාව මොකද්ද, මේ කිසි දෙයක් ගැන කල්පනා කරන්න නැතුව විපක්ෂයට මේ සඳහා අවස්ථාව දීලා දැන් කියනවා කතානායකතුමා පක්ෂග්‍රාහී කියලා. ඒක කියන්න ඕනි අපි, ආණ්ඩුවේ අපි කියන්න ඕනි. අපි මුලින්දම්ම කිව්වා මේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට විපක්ෂ නායකතුමා පත් කරගන්නවා හැමදාම. ඔව් ප්‍රශ්න අහනවා, එකම ප්‍රශ්නය හැමදාම අහනවා, එකම ප්‍රශ්නය හැමදාම අහනවා. ඉතින් මිනිස්සු අහනවා වන්දන්නේ, ඒක හොඳයි. විපක්ෂ නායකතුමාගේ තියෙන බුද්ධිය, විපක්ෂ නායකතුමාගේ දක්ෂ තියෙන දක්ෂතාවය, නායකයා කියන එක්කෙනා ගරු සභාපතිතුමනි, කවදාවත් නායකයා තවත් නායකයෝ හදනවා මිසක්ක, තමන්ගේ අනුගාමිකයෝ ශක්තිමත් කරනවා මිසක්ක තනි ගමන් යන නායකයොන්ට හරියන්නේ නෑ. තනි ගමන් යන්නේ නෑ, බෙදලා දෙන්න ඕනි. හරි, ඒක වෙනම ප්‍රශ්නයක්. තමුන්නාසයාගේ නායකත් ප්‍රතික්ෂේප වෙයි, ඉන්න පොඩ්ඩක් බලාගෙන ඉන්න, බලාගෙන ඉන්න. ඉතින් ඒ නිසා දැන් තමුන්නා මේක ඇත්තටම මේ විශ්වාසභංග යෝජනාව තමුන්නාසයාගේ නායක විරුද්ධ කෙනාපු විශ්වාසභංග යෝජනාවක්. දැන් අද පැහැදිලිව පෙනුනනේ මේ පාර්ලිමේන්තුවේ කාලය කෑවේ කවුද? කාලය විනාශ කළේ කවුද? විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ අයිතිය කපලා දැම්මේ කවුද? ඒ නිසා නායකයා කියලා කියන්නේ සභාපතිතුමනි, තමන් විතරක් හැමදේම කරට අරගෙන මම තමයි එකම කෙනා කියලා කරන වැඩ කරන කෙනෙක් නෙවෙයි, වැඩ බෙදා ගන්න ඕනි, රෙස්පොන්සිබිලිටිස් බාර දෙන්න ඕනි. කතා කරනවා නම් කතා කරන අනිත් අයටත් වෙලාව දෙන්න ඕනි. එතුමා කතා කරයින් පස්සේ මෙච්චර විනාඩි ගානක් කතා කරයින් පස්සේ අනිත් අයට කතා කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා මේක ද්වේෂ සහගතව ගෙන ලද යෝජනාවක්. මොකද කතානායකවරයෙකුගේ හැමෝගේම අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕනි සමස්තයක් වශයෙන් මේ කතානායකතුමා සාධාරණව වැඩ කළා තියෙනවද? අපේ නම් මතය විපක්ෂයට වැඩි බරක් දීලා, විපක්ෂයට වැඩි තැනක් දීලා එතුමා වැඩ කළා තියෙනවා. ඉතින් ඒක විපක්ෂෙන් යෝජනාවක් ගේන එක කිසිසේත්ම සාධාරණ නෑ. එතුමා හැම වෙලාවෙම විපක්ෂයට තැනක් දෙන්න, විපක්ෂයට කතා පවත්වන්න, විපක්ෂයේ තියෙන ප්‍රශ්න මතු කරන්න එතුමා බොහෝ ඉඩ දුන්න කතානායකවරයෙක්. ඉතින් ඒ නිසා රජයේ අපි හැම වෙලාවෙම අපි කතා කරා මේ තත්ත්වය රජයට හොඳ නැති වුණත් අපි එතුමාට එතුමාගේ ස්වාධීනත්වය අපි රකින්නවා. ඒක එතුමාට තියෙන අයිතියක්. ඒ නිසා අපි එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගේන්න ගියේ නෑ. ඉතින් අද විපක්ෂය ගෙනල්ලා තියෙන විශ්වාසභංග යෝජනාවක්. මොකද මේවා ඔක්කොම මේ මැතිවරණයක් ළඟ එනවා කියලා දැනගත්තයින් හැටියේ දැන් ඉතින් එකම ප්‍රශ්නේ දහසරයක් අහනවා, කෑකෝ ගහනවා. ඉතින් මේක සාමාන්‍ය ස්වභාවයේ ගරු සභාපතිතුමනි. ඉතින් ඒ නිසා මේ ගතානුගතික දේශපාලනයෙන් අපි ඉවත් වෙන්නට ඕනේ. මේ වගේ මේ ජනතාව කුළුමත් කරන්න පුළුවන් කමක් නැහැ. හුඟක් අය හිතනවා මේව කරාම පැය ගාණක් දිගට කතා කරාම මේ ජනතාව කුළුමත් වෙනවා කියලා. ජනතාව අද දීර්ඝ කතා අහන්නෙත් නැහැ. ජනතාවට උනේ කෙටියෙන් අදහස් හොඳින් ජනතාවට ඒත්තු ගන්වන විදිහට කතා කිරීමයි අවශ්‍ය වෙන්නේ. ජනතාව අපට වඩා මේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා සුරංගනා කතා තුළින් කිසිසේත්ම ජනතාව පිනවීමට පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවට ඉතුරු ඇති සුරංගනා කතා තුළින් ජනතාව පිනවීමට පුළුවන් කියලා එහෙම දෙයක් නැති බව අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම මේ රටේ දේශපාලන ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශාල වෙනසක් ඇති කරා. දේශපාලන සංස්කෘතියේ විශාල වෙනසක් ඇති කරා. ගතානුගතික පොරොන්දු දේශපාලනය වෙනුවට යථාර්ථවාදී දේශපාලනය ඉදිරිපත් කරා. සමහර විට එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට හරි එතුමාට ඒක බලපෑමක් වෙන්න පුළුවන්, අනිසි බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් එතුමා තමන්ගේ දේශපාලන ප්‍රගමණයට වඩා රටේ දේශපාලන තත්ත්වය, රටේ ජාතික ස්ථාවරත්වය මේවා පිළිබඳව කතා කරා. He is a statesman more than a leader. ඔහු ඒ නිසා එතුමා පිළිබඳව අපි ආඩම්බර වෙන්නට ඕන. එතුමාට විශේෂ ඥාතීන් නැහැ, දූදරුවෝ නැහැ දේශපාලනට ගේන්න. එහෙම නැතුව එතුමා රට වෙනුවෙන් දුෂ්කර අවස්ථාවකදී බෙල්ල දීලා කවුරුත් බාරගන්න බැරි අවස්ථාවකදී මේ දැවැන්ත ගිනිගොඩක් බාර අරගෙන මේක නිවලා අපේ විතරක් නෙවෙයි තමුන්නාසෙලාගේත් ජීවිත ආරක්ෂා කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අමතක කරන්න එපා. එතුමා නොහිටියා නම් පාර්ලිමේන්තුවත් අද ගිනිබත් වෙලා අපිට කතා කරන්න පාර්ලිමේන්තුවකුත් නෑ සභාපතිතුමනි. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන අමතක කරන්න එපා. ඔවුන් හුදෙක බැටළුම් පුරවාගත් වෘකයන් පමණයි කියන එක කියන්නට ඕන. ඒ නිසා දැනටමත් ගම්මට්ටමින් අපි සිදුවන දේවල් දන්නවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ පොදු සතුරා කවුද කියන එක නිවැරදිව තේරුම් අරගෙන අපේ දේශපාලන ව්‍යාපාරවල අපි කටයුතු කරමු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙමු. ජනාධිපති මැතිවරණයක් එනවනම් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් ඉන්නවා අපේක්ෂකෝ ඉන්නවා, මං හිතන්නේ වෙනදාටත් වැඩිය බැලට් පේපර් එකේ. ඉතින් ඒ නිසා අර ඕල් ෂෝ රෑන් කියලා තියෙනවනේ, අර අසියෝ දුවනකොට ඕල් ෂෝ රෑන් එහෙමත් අපේක්ෂකෝ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ යථාර්ථය හොඳින් තේරුම් අරගෙන කවුරු බලයට ආවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට නැඹුරු වෙන කණ්ඩායමක් අපි පත් කර ගැනීමේ අයිතිය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන අපේ රටේ ජනතාව බුද්ධිමත්. දැන් ඉස්සර වගේ රැලි වලට වෙන්නේ නැහැ, එකම කණ්ඩායම ගිහිල්ලා තවත් අනක තියලා ඒවා සංදර්ශන වලින් මාධ්‍ය සංදර්ශන වලින් පෙන්වුවාට ජනතාව රැවටෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න, හරියට මතක තියාගන්න IMF එක එක්ක ජාත්‍යන්තර මූල්‍ය ඒකකයේ සමග අපි රජය ඇති කරගන්නා ගිවිසුම ඔය කියන විදිහේ ප්‍රතිව්‍යුහගත කිරීම මුකුත් කරන්න බෑ. ඒයින් හැම දෙනාම බැඳී ඉන්න ඕනේ. ඒක නිසා ඔය කියන ප්‍රාතිහාරයන් පෑමට කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැති බවත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම
ස්තුතියි. Honorable Sridharan, you have 16 minutes. Meeta prathamema mulasaneeta namak yojana karanna.
Rajiv Sanjay Peramathuma mulasane warga.
Pomisuti Sri Sanjay Peramathuma mulasane.
தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் சபாநாயகருக்கு எதிரான இரண்டாவது நாள் பிரேரணை மீதான விவாதமாக இருந்தாலும், நான் மிக முக்கியமாக நேற்றைய தினம் காலை நாங்கள் ஒரு வெடுக்குநாரிமலை சிவன் ஆலயம் தொடர்பான விடயத்தை இந்த பாராளுமன்றத்திலே பதிவு செய்திருந்தோம். அது தொடர்பான சில பதிவுகளை, நேற்றையானுடைய தொடர்ச்சியான சில பதிவுகளை நான் இந்த உயர்ந்த சபையிலே பதிவு செய்ய விரும்புகிறேன். தயவுசெய்து அதற்கு உங்களுடைய அனுமதியை கோரி, வவுனியா மாவட்டம் நெடுங்கேணி பிரதேச செயலாளர் பிரிவின் ஒலுமடே கிராம அலுவலர் பிரிவில் அமைந்துள்ள வெடுக்குநாரிமலை ஆதிலிங்கேஸ்வரர் ஆலயம் 3000 ஆண்டு கால பழமையுடையது என்பதையும், அப்பகுதியைச் சூழ தமிழர்களான நாகர் இனத்தவர்கள் வாழ்ந்துள்ளார்கள் என்பதையும் வரலாற்று ஆய்வாளர்கள் எண்பித்துள்ளனர். பழமையும் பாரம்பரிய வரலாறும் மிக்க வெடுக்குநாரிமலையின் அடிவாரத்தில் தமிழ் பிராமி கல்வெட்டுக்கள் மற்றும் வட்டெழுத்துக்கள் போன்றவற்றை காண முடியும். இம்மலையின் உச்சியில் ஆதிலிங்கேஸ்வரர் எனும் சிவனுடைய புராதன ஆலயம் அமைந்துள்ளது. கிட்டத்தட்ட 5 தலைமுறைகளை கடந்தும் அப்பிரதேச மக்கள் இந்த ஆலயத்தை வழிபட்டு வருகிறார்கள். 1988 இந்திய அமைதிகாக்கும் படையின் கட்டுப்பாட்டில் அப்பகுதி இருந்தபோது இந்திய இராணுவத்தின் துணையுடன் மகா சிவராத்திரி விழா மிகச் சிறப்பாக அனுஷ்டிக்கப்பட்டிருந்தது. 1990களின் பின்னர் தமிழீழ விடுதலை புலிகளின் ஆதரவுடன் ஒவ்வொரு ஆண்டும் மகா சிவராத்திரி பெருவிழா சிறப்பு நடைபெற்று வந்துள்ளது. 2009 போர் முடிவுக்கு கொண்டு வரப்பட்ட பின்னர் 2010 அப்பகுதியில் மீள குடியேறிய மக்கள் தமது வளமையான பூசை வழிபாடுகளுடனும் மரபார்ந்த வணக்க முறைகளுடனும் வெடுக்குநாரிமலை ஆதிலிங்கேஸ்வரரை வழிபட்டு வந்துள்ளனர். இந்நிலையில் வெடுக்குநாரிமலை ஆதிலிங்கேஸ்வரர் ஆலயத்தை கையகப்படுத்தும் கைங்கரியத்தை மேற்கொண்டுள்ள இலங்கை தொல்லியல் திணைக்களத்தோடு இணைந்த பௌத்த துறவிகள் இவ்வாலயத்தின் மீது தமிழர்களுக்கு இருக்கும் வழிபாட்டுரிமையை பறிக்கும் செயல்பாடுகளை 2018 மேற்கொள்ள தொடங்கினர். அதன் தொடர்ச்சியாக இவ்வாலயத்தில் வழிபாடுகளை மேற்கொள்ள தடை விதிக்க கோரி B/2086/2019 இலக்க வழக்கு 2019 பொறிசாரால் தாக்கல் செய்யப்பட்டது. அதன் பின்னர் மீளவும் அதே ஆண்டில் B/2084/19 ப்ராக்கெட் 43/94 முடிவு ஆம் இலக்க வழக்கு போலீசாரால் தாக்கல் செய்யப்பட்ட நிலையில் அவ்வழக்கை முன்னிறுத்தி ஆலய பூசகர் மற்றும் நிர்வாக உறுப்பினர்கள் கைது செய்யப்பட்டு பின் பிணையில் விடுதலை செய்யப்பட்டதை தொடர்ந்து குறித்த வழக்கு போலீசாரால் கைவாங்கப்பட்டது. இதன் பின்னர் 2019 தொல்லியல் திணைக்களத்தினால் தொல்பொருள் சட்டத்தின் கீழ் வவுனியா நீதிமன்றில் ஏ.ஆர்/1336/19 இலக்க வழக்கு தாக்கல் செய்யப்பட்டு அவ்வழக்கு நிலுவையில் உள்ள நிலையில் வெடுக்குநாரி ஆதிலிங்கேஸ்வரர் ஆலயத்தின் மூலப்பரம்பொருளான சிவலிங்கம் உள்ளிட்ட அத்தனை விக்கிரகங்களும் அடியோடு பெயர்த்தெறியப்பட்டுள்ளமை கடந்த 2023/3/26 கண்டறியப்பட்டது. குறிப்பாக ஆலயத்தின் பிரதான விக்கிரகமான ஆதிலிங்கம் அடியோடு பெயர்த்தெடுக்கப்பட்டு அருகில் இருந்த புதருக்குள் வீசப்பட்டிருந்ததோடு பிள்ளையார், அம்மன், வைரவர் உள்ளிட்ட தெய்வ விக்கிரகங்களும் பெயர்த்தெடுக்கப்பட்டு காணாமலாக்கப்பட்டிருந்தன. இது தொடர்பில் ஆலய அறங்காவர சபையினரால் 2023/3/27 தொடரப்பட்ட B/540/2020 இலக்க வழக்கு தொடர்பில் எவரும் கைது செய்யப்படாத நிலையில் 2023/4/27 நீதிமன்ற தீர்ப்பின் பிரகாரம் அப்பிரதேச மக்கள், ஆலய பூசகர், நாடாளுமன்ற உறுப்பினர்கள், இந்து மத அமைப்புகள் இணைந்து கடந்த 2023/4/28 மீளவும் அவ்விடத்தில் சிவலிங்கத்தை பிரதிஷ்டை செய்து வழிபாடாற்றி வருகின்றனர். கடந்த 2024/2/29 குறித்த வழக்கை முன்னிறுத்தி ஆலய அறங்காவல சபையினர் சார்பில் தாக்கல் செய்யப்பட்ட நகர்த்தல் பத்திரம் மூலம் சிவராத்திரி தினத்தன்று பூசை வழிபாடுகள் மேற்கொள்வதற்கும் மின்புறப்பாக்கியை பயன்படுத்தி மின்குமல்கள் அமைத்து மின்னொளி ஊட்டுவதற்கும் நீதிமன்ற அனுமதி பெறப்பட்டது. அதற்கமைய மார்ச் 8 சிவராத்திரி தின பூசை வழிபாடுகளை சிறப்புற நடாத்தும் நோக்கில் ஆலய பூசகர் மற்றும் அடியவர்கள் ஒன்று கூடி ஏற்பாடுகளை மேற்கொண்ட போது 2024/3/7 மாலை ஆலயத்தின் பூசகர் திரு தம்பிராசா மதிமுகராசா அவர்களும் அவரது இரு உதவியாளர்களும் நெடுங்கேணி போலீசாரால் கைது செய்யப்பட்டு மறுநாள் 8 மாலை 3 வரை வவுனியா போலீஸ் நிலையத்தில் தடுத்து வைக்கப்பட்டிருந்தனர். மறுநாள் சிவராத்திரி தினமான 8 காலையில் பூசை வழிபாடுகளை மேற்கொள்வதற்காக ஆலயத்திற்கு செல்ல முயன்ற பொதுமக்களை தடுப்பதற்காக 500 மேற்பட்ட கலகமடக்கும் போலீசார் கண்ணீர் புகை குண்டுகளுடன் அவ்விடத்தில் குவிக்கப்பட்டிருந்தனர். இதன்போது பூசை வழிபாடுகளில் பங்கேற்க சென்ற தவத்திரு வேலன் சுவாமிகள், நாடாளுமன்ற உறுப்பினர்களான செல்வராஜா கஜேந்திரன், சிவஞானம் ஸ்ரீதரன் மற்றும் 300 அதிகமான பொதுமக்கள் உள்ளிட்டோர் 5 கிலோமீட்டர் தூரம் நடந்து சென்று ஆலயத்தில் வழிபாடாற்றும் ஏற்பாடுகளை மேற்கொண்டனர். அவர்களின் குடிநீர் தேவைக்காக கொண்டுவரப்பட்ட தண்ணீர் தாங்கி போலீசாரால் தடுத்து நிறுத்தப்பட்டது. போலீசாரின் அடாவடிகளால் கட்டுப்பாட்டை இழந்த தண்ணீர் தாங்கி வாகனம் விபத்துக்குள்ளாகியதால் அதன் சாரதியான நெடுங்கேணியைச் சேர்ந்த திரு பாலசுப்ரமணியம் சஞ்சீவ் வயது 21 காயமடைந்து நெடுங்கேணி வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு மேலதிக சிகிச்சைகளுக்கு வவுனியா மாவட்ட வைத்தியசாலைக்கு கொண்டு செல்லப்பட்டார். அதேவேளை குடிநீர் தேவையின் பொருட்டு வெடுக்குநாரி மலைக்கு அருகில் உள்ள ஆற்றிலிருந்து நீரை சேகரிக்க சென்ற இளைஞர்களை தடுத்து நிறுத்திய போலீசார் அவர்கள் மீது மிலேச்சத்தனமான தாக்குதலையும் நடாத்தியிருந்தனர். கோயிலுக்கு வரும் பக்தர்களின் தாகம் மாற்றும் நோக்கில் வீதியோர வீடுகளில் குடியிருக்கும் மக்கள் தமது வீடுகளுக்கு வெளியே வைத்திருந்த குடிநீர் பாத்திரங்களை சப்பாத்து கால்களால் உதைத்து தள்ளிய போலீசார் பொதுமக்களுடன் மிக மோசமாக நடந்து கொண்டனர். இதனால் மாலை 4 வரை கொளுத்தும் வெயிலின் மத்தியில் அங்கிருந்த மக்கள் அனைவரும் குடிநீருக்காக பரிதவிக்கும் நிலை ஏற்படுத்தப்பட்டிருந்தது. 3 போராட்டத்தின் பின்னர் போலீசாரால் தடுத்து வைக்கப்பட்டிருந்த குடிநீர் தாங்கி விடுவிக்கப்பட்டிருந்தது. இதில் நெடுங்கேணி பிரதி போலீஸ் அத்தியட்சகர் கழுவாராய்ச்சி, போலீஸ் நிலைய பொறுப்பதிகாரி IP அபயவர்தன ஆகிய இருவரும் மனிதாபிமானமற்ற முறையில் நடந்து கொண்டதை அவதானிக்க முடிந்தது. அதன் பின்னர் இரவு நேர பூசைகளில் தவத்திரு வேலன் சுவாமிகள், நாடாளுமன்ற உறுப்பினர் செல்வராஜா கஜேந்திரன், பொதுமக்கள் உள்ளிட்டோர் கலந்து கொண்டிருந்த போது திடீரென உள்நுழைந்த பெருந்தொகையான போலீசார் பூசை பொருட்களை சப்பாத்துக்கால்களால் உதைத்தும் மிதித்தும் அடாவடியாக நடந்து கொண்டதோடு அங்கிருந்தவர்கள் மீதும் தாக்குதல் நடத்தியிருந்தனர். இதன்போது ஆலயத்தின் பூசவர் உள்ளிட்ட கீழ்வரும் 8 வலுக்கட்டாயமாக அதை நிர்வாணமாக்கி கைது செய்து இன்று வரை நேற்றைய தினம் அவர்கள் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். வவுனியா போலீஸ் நிலையத்தில் தடுத்து வைத்துள்ளனர். தம்புராசா மதிமுகராசா, துறை ராசா தமிழ்ச்செல்வன், மகேந்திரன் நரேந்திரன், சிவம் லக்ஷன், கந்தசாமி கௌரிகாந்தன், திலகநாதன் கிந்துஜன், ராசரட்னம் விநாயகமூர்த்தி, சுப்பிரமணியம் தவபாலசிங்கம், இந்த 8 கைது செய்யப்பட்டு நேற்றைய தினம் பல போராட்டங்களுக்கு பிற்பாடு அவர்கள் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். இலங்கை தீவின் தேசிய இனங்கள் ஒன்றான தமிழினத்தின் பூர்வீக நிலங்கள் மீது தொடரும் ஆக்கிரமிப்பின் ஆகப்பிந்திய வெளிப்பாடாக இச்சம்பவம் நடந்திருக்கிறது. இத்தகைய அதிகார நிலைப்பட்ட செயல்கள் ஏற்கனவே இரு துருவங்களாக உள்ள இலங்கை தீவின் இரண்டு தேசிய இனங்களுக்கு இடையிலான முரண்நிலையை மேலும் மேலும் வலுவாக்குவதாகவே அமையும் என்பதில் தாங்களும் கரிசனை கொண்டிருப்பீர்கள் என இந்த உயர்ந்த சபையில் உள்ள ஒவ்வொருவரையும் நான் எதிர்பார்க்கிறேன். எந்தவித குற்றச்செயல்களிலும் ஈடுபடாது உணர்வு நிலைப்பட்ட உந்துதலினால் தமது பூர்வீக மதத்தலம் ஒன்றில் வழிபாடாற்ற சென்ற நிலையில் வலுவான காரணங்களோ நியாயங்களோ உண்டி போலீசாரால் கைது செய்யப்பட்டு நேற்று வரை தடுத்து வைக்கப்பட்டிருந்த அந்த எட்டு பேரும் விடுதலை செய்யப்பட்டமை முதலில் நாங்கள் அதனை வரவேற்கிறோம். இருந்தாலும் ஒரு வணக்க முறையை தடுத்து நிறுத்தி அவர்களுக்கான செயல்பாடுகளை நிறுத்துவதில் இந்த அரசும் மிலேச்சத்தனமாக நடந்து கொண்ட போலீசாருடைய அடாவடித்தனங்களும் இந்த உயர்ந்த சபையினூடாக கண்டிக்கத்தக்கதாகும். நான் இந்த விடயம் தொடர்பிலே நாட்டினுடைய ஜனாதிபதி அவர்களுக்கும் பாரதத்தினுடைய பிரதமர் நரேந்திர மோடிஜி அவர்களுக்கும் நான் எழுத்து மூலமாக வழங்கியிருக்கிறேன். அதனுடைய பிரதிகளையும் நான் இந்த சபைக்கு சமர்ப்பிக்கிறேன். மிக முக்கியமாக இந்த விடயம் நடைபெற்று முடிந்து நேற்று வவுனியா நீதிமன்றத்தினுடைய நீதியரசரால் இவர்கள் எட்டு பேரும் விடுதலை செய்யப்பட்ட பின்பாடு நேற்றைய தினம் வெடுக்குநாரிமலை விவகாரத்தில் கைது செய்யப்பட்ட எட்டு பேர் வவுனியா நீதிமன்றத்தால் விடுதலை செய்யப்பட்டிருந்த பிற்பாடு இதற்கு வடக்கு எமது உரிமை எனும் பெயரில் உள்ள சிங்கள முகநூல் பக்கத்தில் இந்த விடுதலை தீர்ப்பை வழங்கிய நீதியரசர் பெயரை குறிப்பிட்டு விரைவில் அவர் குருந்தூர் மலை விவகாரத்தில் தீர்ப்பு வழங்கியவர் நாட்டை விட்டு தப்பியோடியது போன்று செல்வார் என்று குறிப்பிடப்பட்டுள்ளது. சிங்கள பேரினவாதத்தால் நீதியாக வழங்கப்படும் தீர்ப்பை கூட ஜீரணிக்க முடியாமல் இருக்கிறது என்பதைத்தான் இந்த முகநூல் செய்தி மிகவும் வெளிப்படையாக குறிப்பிடுகின்றது. அதனால்தான் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களை நான் அந்த முகநூல் பக்கத்தினுடைய பக்கத்தையும் நான் இந்த சபைக்கு சமர்ப்பிக்கின்றேன். குறிப்பாக ஒரு வணக்கம் செலுத்த வேண்டிய நிலையிலே இருக்கின்ற அந்த மக்கள் தங்களுடைய வணக்கத்தை செலுத்த முடியாதவாறு தடுக்கப்பட்டிருக்கிறார்கள். நான் அந்த இடத்துக்கு சென்றிருந்தேன். கௌரவ கஜேந்திரன் அவர்களும் வந்திருந்தார். அந்த இடத்திலே போலீசார் நடந்து கொண்ட போலீஸ் அராஜகம் என்பது நான் நினைக்கிறேன் ஒரு வணக்கத்துக்கு சென்றவர்களுக்கு அவர்களை தாக்குவதற்காக போலீசார் கொண்டு வந்த போலீஸ் பாதுகாப்பு கலகம் அடக்கும் பிரிவுகள் அதனை விட அவர்கள் வைத்திருந்த கண்ணீர் புகை குண்டுகள் வாகனங்கள் ஒரு மிகப்பெரிய பயமுறுத்தலை தந்திருந்தது. அந்த மக்கள் பரம்பரையாக பாரம்பரியமாக 3000 ஆண்டுகளுக்கு மேல் இங்கே தோன்றி வாழ்ந்திருக்கிற நாகர்கள் என்ற தமிழினம் தான் வழிபாடாற்றி வந்த ஒரு ஆலயத்திலே இன்று ஒரு நிலேச்சத்தனமான முறையில் சில சிங்கள பிக்குகளாலும் தொல்லியல் திணைக்களத்தாலும் இந்த அடாவடித்தனம் புரியப்பட்டிருக்கிறது. இது ஒரு மிக மோசமான காரியம். இதனை நாங்கள் வன்மையாக கண்டிக்கிறோம். தயவு செய்து இந்த நாட்டிலே முளத்துக்கொரு தரம் அடிக்கடி நல்லிணக்கம் பற்றி பேசுகின்றவர்கள் அல்ல நல்லிணக்கம் பற்றி பேசுகின்ற பலர் நீங்கள் இதை கருத்தில் கொள்ளுங்கள். நல்லிணக்கம் என்பது என்ன? இந்த நாட்டில் இருக்கின்ற தான் விரும்பிய தன்னுடைய சொந்த மதத்தை பின்பற்றி வணங்குகின்ற உரிமை இல்லாத தன் மக்களை நேசிக்கின்ற உரிமை இல்லாமல் தன்னுடைய தேசத்திலே வாழுகின்ற உரிமை இல்லை என்றால் எவ்வாறு ஒரு நல்லிணக்கம் பற்றி உங்களால் வாய்களிய கத்த முடியும்? ஆகவே நல்லிணக்கம் என்பது வெறுமனே பேச்சளவில் அல்ல, ஒரு நாட்டினுடைய மக்களை அனுசரித்து நடப்பதில் தான் தங்கியுள்ளது என்பதை நான் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களை பதிவு செய்ய விரும்புகிறேன். ஆகவே இனிமேலும் தொடர்ந்து அந்த வெடுக்குநாரி மலையோடு இருக்கிற மக்கள் தாங்கள் சென்று வழிபாடாற்றவும் தங்களுடைய வணக்க முறைகளை மேற்கொள்ளவும் எந்த தடையும் இருக்கக்கூடாது என்பதைத்தான் நான் இந்த உயர்ந்த சபையினூடாக இந்த நாட்டினுடைய ஜனாதிபதி தொல்பொருள் அமைச்சர் உட்பட அனைவரையும் நான் கேட்டுக்கொள்கின்றேன். இன்னொரு முழுவதற்குமே இது காரணம், எங்களை பொறுத்தவரை நாங்கள் நேரடியாக குற்றம் சாட்ட வேண்டியவர் தொல்பொருள் துறைக்கு அமைச்சராக இருக்கின்ற விதுர விக்ரமநாயக்க அவர்கள். அவர் ஒரு நேர்மையான கள்ளங்கபடமற்ற இதய சுத்தியோடு செயல்படுவாரானால் இனங்களை மதித்து செயல்படுவாரானால் இந்த நாட்டில் இவ்வளவு பிரச்சனை வந்திருக்க நியாயமில்லை. தமிழர்கள் வாழ்ந்த இடத்தில் அவர்கள் வணக்கம் செலுத்திய இடங்களில் அவர்களுடைய நிலம் பறிக்கப்படுகிறது, வணக்க முறை பறிக்கப்படுகிறது என்றால் இது எவ்வளவு அநியாயமானது என்பதைத்தான் நான் இந்த உயர்ந்த சபையிலே பதிவு செய்ய விரும்புகிறேன். அதே போல இன்னும் ஒரு முக்கியமான விடயம், கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, அம்பாறை மாவட்டத்தில் உள்ள திருக்கோவில் மெதடிஸ்த தமிழ் வித்யாலய மாணவன் செல்வன் ஜெயக்குமார் விதுர்ஜன் வயது 16 கடந்த 2023 3/11 காலை நடைபெற்ற பாடசாலை மரதநோட்ட போட்டியில் பங்கேற்ற போது திடீரென மயக்கமுற்றதால் திருக்கோயில் ஆதார வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு மேலதிக சிகிச்சைக்காக அக்கரைப்பற்று ஆதார வைத்தியசாலையில் சேர்க்கப்பட்ட நிலையில் அவர் உயிரிழந்திருந்தார். குறித்த மாணவன் திருக்கோவில் ஆதார வைத்தியசாலையில் அனுமதிக்கப்பட்ட போது கிட்டத்தட்ட 3 மணி நேரமாக அம்மாணவனுக்கு எவ்வித சிகிச்சையும் அளிக்கப்படவில்லை என அந்த ஊர் மக்களும் அங்கு கொண்டு சென்றவர்களும் குறிப்பிடுகிறார்கள். வைத்தியர்களின் அசமந்த போக்கே மரணத்துக்கு காரணம் என அந்த மக்கள் இன்றும் கொதித்து போயிருக்கிறார்கள். அதனால் அவர்கள் அந்த வைத்தியசாலைக்கு முன்பாக தாங்கள் நிகழ்த்திய சில போராட்டங்கள் அல்லது தங்கள் உணர்வுகளை வெளிப்படுத்தியதன் காரணமாக வைத்தியசாலைக்கு சிறு சேதங்கள் ஏற்பட்டிருக்க கூடும். ஆனால் இன்று 11 நாட்களாக அம்பாறை மாவட்டத்தினுடைய திருக்கோயில் வைத்தியசாலை மூடப்பட்டிருக்கிறது. அங்கிருக்கின்ற செயல்பாடுகள் எதுவும் நடைபெறவில்லை. அவர்கள் கிழக்கு மாகாண ஆளுநரில் இருந்து சொல்லக்கூடிய அனைவருக்கும் தகவல்களை குறிப்பிட்டிருக்கிறார்கள். எங்களுடைய அந்த மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் கலையரசன் கூட இந்த முயற்சிகளை மேற்கொண்டிருந்தார். ஆனால் அந்த வைத்தியசாலையை இயங்க வைக்காமல் இன்று 11 நாட்களாக சராசரி 340 மேற்பட்ட நோயாளர்கள் அந்த வைத்தியசாலைக்கு வந்து திரும்பி போயிருக்கிறார்கள். அங்கே வைத்தியம் யாருக்கும் செய்யப்படுவதில்லை. அவர்களுக்கான மருந்து வகைகள்
வழங்கப்படுவதில்லை.
இது ஒரு மிக மோசமான மனிதாபிமான பிரச்சனை. நான் இந்த உயர்ந்த சபையினூடாக ரமேஷ் பத்ரன கௌரவ சுகாதார அமைச்சர் அவர்களுக்கும் கிழக்கு மாகாண முதல கவர்னர் ஆளுநர் அவர்களுக்கும் இந்த நாட்டினுடைய உயர்ந்த ஜனாதிபதி பிரதமர்களுக்கும் ஒரு கோரிக்கையை வைக்கிறேன். மனித உயிர்களோடு விளையாட வேண்டாம். யாரோ நீங்கள் விட்ட தவறுகள் ஒருபுறம் இருக்க, உங்களுடைய தவறுகளை மூடி மறைக்க வைத்தியசாலையை மூடி வைத்தல் என்பது ஒரு சமுதாயத்தை அழிக்கின்ற செயலாகும். உயிருக்காக போராடுகின்றவர்கள் எத்தனையோ பேர் பாம்பு கடியினாலும் கடும் நோயினாலும் வந்த பொழுது உடனே அவர்கள் அக்கறை பெற்று வைத்தியசாலைக்கு நோயாளர் காவு வண்டியிலே அனுப்பப்பட்டிருக்கிறார்கள். ஆனால் அந்த வைத்தியசாலையில் வைத்து வெளிநோயாளர் பிரிவின் கூட மருந்துகள் வழங்கப்படவில்லை. ஆகவே தயவு செய்து தலைமை தாங்கும் உறுப்பினர்களே, இது ஒரு மனித உயிர்களோடு சம்பந்தப்பட்டது. உடனடியாக அந்த வைத்தியசாலை திறக்கப்பட்டு அந்த அங்கு வருகின்ற அந்த ஊருக்குரிய சொந்தமான வைத்தியசாலையில் அந்த மக்கள் தங்களுடைய சிகிச்சையை பெற்றுக்கொள்ள நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த உயர்ந்த சபையினூடாக கோரிக்கை வைத்து நிறைவு செய்கின்றேன். நன்றி.